හොඳයි පින්වත්නි, මේ පින්වතුන්ට තමන්ගේ කමඨාන් සිරසු කිරීමක් හෝ එමත් නැත්නම් අද ධර්ම දේශනාව මුල් කරගෙන ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි.
ඔව් කියන්න අපිට ඇහෙනවා.
ඔව් ස්වාමීන් වහන්සේ, දැන් අපේ අද ධාතුන් ගැන කියන කොටත් දැන් අපේ පොහුණුව එක බලන කොටත් දැන් අපි අනිශ්චිත ස්වභාවය තුල ඉන්නකොට සංඥා මට්ටම දක්වා යන්න පුළුවන්. ඒක එක මට්ටමක්. එතකොට සංඥා මට්ටම තුලදී කියන්නේ ශබ්ද තියෙනවා. ඒ ශබ්ද තුලින් අපි හිතමුකෝ කුරුල්ලෙකුගේ ශබ්දයක් ඒ කුරුල්ලව හඳුනා ගැනීමකට යනවා. නමුත් ඒකට ඇලීමක් ගැටීමක් වෙන්නේ නැහැ. එතකොට මේ හඳුනා ගැනීමත් දැන් මෙතන අද පවසපු විදිහට උපාදානීය කොටටද වැටෙන්නේ, නැත්නම් ඒ ස්වභාවය නැතුවත් ඉන්න පුළුවන්. එතකොට එච්චර උපාදානීය නොවන විදිහට උනත් එතකොට සංඥා මට්ටමක් නැතිව ඊළඟ දේ තමයි මම අත්දා කියන්නේ. එතකොට මනසින් ඒ කියන්නේ වචන, අපේ භාෂාවේ වචනවත් පාවිච්චි වෙන්නේ, නමුත් අර දැනීමකින් විතරක්. ඒ කියන්නේ ඒක තමයි තියෙන පිරිසිදුම මූලිකම ස්වභාවය. එතකොට ඉන්ද්‍රියයන්ගෙන් එන ඒ කියන්නේ කනට ශබ්ද ආවට ඒ ශබ්දය අපිට හඳුනා ගැනීම මට්ටමක් යනකොට මනස හරහා එන්නේ මතුවෙන්නේ.
ඔව්.
එතකොට මනස හරහා මතුවෙනකොට අපේ වචන පාවිච්චි වෙලා තමයි අපිට ඒක කියවෙන්නේ. මේක මේ ශබ්දෙ. එතකොට ඒකත් නැතිව සිත විවේකීව ඉන්න ස්වභාවයකුත් තියෙනවා. එතකොට අපි පුහුණුව කල යුත්තේ ওই දෙකෙන් කොයි එකද? අරකත් උපාදානීය වෙනවද සංඥා මට්ටම
කියන එක තමයි. වෙන්න පුළුවන්. නෑ ඒක වෙන්න පුළුවන්. ඇතැම් විට වුණොත් තමයි අර දැන් බුදුහාඳුර අර සේක මට්ටමේදී කියලා දෙන්නේ. දැන් ඉතින් උපාදාන කරන්න එපා, මඤ්ඤණා කරන්න එපා, ප්‍රපංච කරන්න එපා කිය අපි තව තව අපිව හික්මව ගන්නවා. හැබැයි නොවී තියනවා නම් වඩා හොඳයි.
ඔබ මඤ්ඤණා ප්‍රපංච වලට යන්නේ නැහැ. නමුත් දැන් අපි හිතමුකෝ අපි දැන් සක්මනක් කරනවා. සක්මනක් කරනකොට වටපිටාවේ ශබ්ද තියෙනවා. ගොඩාක් එකම තීව්‍රතාවයකින් තියෙන ශබ්ද හඳුනා ගැනීමක්වත් වෙන්නේ නැහැ. ඒ අතරතුර එකපාරට සුරක් වැඩි හඬකින් ශබ්ද කරන කුරුල්ලෙකුගේ සඳ අපිට ඇයිලා මේ කුරුල්ලගේ ශබ්ද කියන එකත් අපි හඳුනා ගන්නවා. නමුත් එතනින් ඉවරයි. නමුත් ඒකත් නවතින්න ඕන
නේද? නෑ මම හිතන්නේ නෑ එහෙම නම් අවශ්‍ය නැහැ.
මේ ඇත්තටම
නෑ
අපිට කතා කරන්න බෑ, වචනත් නෑ. නමුත් මුළු සමස්තයම බ්ලැන්ක් වෙලා එහෙම ඇවිදින්න පුළුවන්, සක්මන් කරන්න පුළුවන්.
හරි. මම හිතන්නේ ඒක ගැටලුවක් නැහැ. මොකද දැන් ඔතන අපි මේ සමාධියක ඉන්න තත්ත්වෙ නෙමෙයි කතා කරන්නේ. අපි තුමු යම්සි කෙනෙක් දැන් හිතනවා රහතන් වහන්සේ කෙනෙක් අරහත් ඵල සමාධියකින් දැද්දි නම් ඕවා මොකක්වත් ඇහෙන එකක් නැහැ. දැන් බුදුරජාන් වහන්සේමත් දේශනා කරනවානේ අර චාතුමාවේ උන්වහන්සේ වැඩ හිටිය අය මේ විදුලි ගැටණේකවත් ඇහුන්නේ නැහැ. එහෙමත් කියනවනේ හෙන ගහපේකවත් ඇහුන්නේ නැහැ කියනවනේ නේද? ඒ කියන්නේ උන්වහන්සේ සමවතකට සමවැදලා ඉඳලා තියෙනවා. හැබැයි එහෙම නෙමෙයි ඉතින් සාමාන්‍ය පිණ්ඩපාත යනකොට උන්වහන්සේට පේනවා ඇහෙනවා ඔක්කොම ටික වෙනවානේ. හැබැයි ඒකක්වත් උපාදාන වීමක් නැහැ. ඔන්නතන තමයි එහෙනම් අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ යම් කිසි මට්ටමක සංජානනයක් සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් දුකක් ගොඩනැගීමක්, ලෝකයක් ගොඩනැගීමක්, උපාදාන වීමක් දක්වා යෑමක් නැහැ. අර මුල් කොටස් ටික සිද්ධ වෙනවා. දැන් අපි අර මදුබින්නික සූත්‍රයේ ඉගෙන ගත්තේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඤ්ඤාණං දින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඉතින් ওই දක්වා කොහොමද සිද්ධ වෙනවා? ඊට පස්සේ යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති තං පපංචේති. ඔන්න ඔය කොටස් වල යම් සීමා වීමක් අඩු වීමක් දැක ගන්න පුළුවන්. ඒ වගේමයි අන්තිම කොටසේ තියෙන සම්පූර්ණම ප්‍රපංචයේ යටවීම ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. දෙවනි කොටසෙත් අපි තුමු දැන් බඳුජීව මහත්තයා කිව්වා වගේ යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. හිතන්න අපිට එක මට්ටමකදී ඔන්න ප්‍රපංච වීමක් සිද්ධ වෙමින් තිබුණා. අපි දැන් ඔන්න ඒක වැළැක්කුවා. දැන් ඔන්න ප්‍රපංච කපා හැරියා. දැන් ඔන්න හිත ප්‍රපංච කරන්නේ නැහැ. හැබැයි තාමත් විතර්ක පහළ වෙනවා. හරි. කමක් නැහැ. ඊට පස්සේ තවත් කාලයක් යනකොට ඔන්න විතර්ක පහළ වෙන්නෙත් නැහැ. මොකද බුදුහාඳුරෝ මේ පැත්තට අපිව යොමු කරනවානේ. දැන් හිතන්න ඔය මේ විතක්ක සන්තාන සූත්‍රයේ වේවා ඊළඟට දෙදහා විතක්ක සූත්‍රයේ වේවා බුදුරජාන් වහන්සේ විශේෂයෙන් පෙන්නනවා අපි යම් අවස්ථාවක පුළුවන් නම් හිත විතර්කවලිනුත් සමනය කරගෙන විතර්කත් සමනය කරගෙන සම්පූර්ණයෙන්ම සංසිඳවගෙන නිශ්ශබ්දව ඉන්න පුළුවන් නම් ඒක ප්‍රණීතයි කියලා. නේද? මතක ඇතිනේ. එතකොට ඒ අවස්ථා ඒ කියන්නේ විතර්ක විචාර සහිත තත්වය පවත් තත්වයයි විතක්ක විචාර රහිත තත්වයයි සංසන්දනාත්මකව බැලුවාම බුදුරජාන් වහන්සේ වැඩි ලකුණු දෙන්නේ විතක්ක විචාර රහිත තත්වයට. ඉතින් එතකොට විතක්
ඔව් අර අනුත් ස්වභාවය තමයි පොඩුවෙන් ගෙත්තනම ඉන්න එක තමයි හොඳ.
ඔව්. ඒක තමයි. ඉතින් විතක්ක විචාර අවශ්‍ය නැත්නම් ඒක නොකර හිතට තව ඊට වඩා විවේකයක් දීලා වාසය කරන්න පුළුවන්. එතකොට එයාට පේනවා හැබැයි ඒක අල්ලගෙන නැවත නැවත හිත ඒකට යොමු කර කර යොමු කර කර ඒකම විමසම විමස එතන නිකන් වෙහෙසීමක් නෑ. නිකන් ලාවට නිකන් අර පෙනිපෙනි ඉන්නවා ඉතින්. නේද? නිකන් ඕවරෝල් පේනවා. ඕවරෝල් පේනවා.
ලොකු වෙනසක් තියෙනවා. ඒක සංඥා මට්ටම තිරිගීමත් ඒ අනිශ්චිත තමයි. ඒක උපාදාන වෙන්නේවත් මොනවත් එහෙම වෙන්නේ
නැහැ.
අර විතර්ක ඒ කියන්නේ විතර්ක මට්ටමින් හඳුනා ගැනීමක් විටින් විට වෙනවා.
වෙන්න පුළුවන්.
නමුත් අර ඊට පස්සේ කියන தத்துவයේදී ඇත්තට මේ හඳුනා ගැනීමට නාම රූප කියන දෙකේ එකතුවකුත් නැහැ. ඒ කියන්නේ මනස සම්පූර්ණ බ්ලැන්ක්. ඒ කියන්නේ වචන කතා වෙන්නේ නැහැ විතර්ක. විතක්ක વિચાર සඳහාත් අපිට වචන පාවිච්චි වුණොත් මේක එන්නේ නැත්නම් අර සිදු බ්ලැන්ක් වෙච්ච දැනීමක් තමයි තියෙන්නේ.
ඔව් නිකන් අපිට හිතන්නේ නිකන් හිතන්න මේ කණ්ණාඩියක් ඉදිරියේ ගිහිල්ලා අපි හිටගත්තොත් ඒ අපේ රූපේ පේනවා. අපි අයින් වුණාට පස්සේ ආයෙත් මුකුත් නැහැ නේ ඒකේ. නේද? ඉතින් කණ්ණාඩියට බරක් නැහැනේ අපි ඉස්සරහා හිටගත්ත කියලා. ඒකේ ඡායාවක් පහළ වුණා ඊට පස්සේ ඉතින් හැබැයි අපි අයින් වුණ ගමන් ඒක ගියා. කණ්ණාඩිය මුකුත් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඔය වගේ නම් අපේ හිත නේද? හිතල යම්සි ඡායාවක් ආවා ඉතින් අපි අඳුරගත්තා. හැබැයි ඒක ගියා. අපේ මුකුත් රොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැහැ. පාටක්වත් ඉතිරිලා නැහැ. දැන් අපිට වෙන්නේ ඕකේ සමහරට හිතන්න දැන් අපි දෙයක් සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් ඇති කරගෙන ලොකු ආසාවක් ඇති කරගෙන අපි ඒක දිහා බලන්න ගියාම, අබිරමණය කරන්න ගියාම, ඒක නැවත නැවත අපි හිතන්න ගියාම, ඒකෙන් රොඩු ටිකක් හිතේ ඉතිරි වෙනවනේ, සංඥා අනුසේ වශයෙන් බැහැ ගන්නවනේ. දැන් ඒකයි බුදුහාඳුර පෙන්නන්නේ උන්වහන්සේගේ ප්‍රතිපදාව තුළ සංඥා නානුසෙන්ති. සංඥා අනුසේ වශයෙන් läගසිටීමක් නැහැ.
හැබැයි සම්මාස දැන් ඒ සංඥා අනුසය කියන එක නොතිබුණත් අපිට දැන් අපේ එදිනෙදා දැන් සම්මුති ලෝකයේ අපිට ආහාර අඳුන ගන්න කෙනෙක් පුද්ගලෙක් හඳුන ගන්න ඒ අනුසයයි අපි ඒවට අලුතෙන් උපාදාන කර ගැනීම නැති වුණාට අනුසය අපිට වැදගත් වෙනවා නේද සම්මුති ලෝකේ?
නෑ ඒක ඒක ඇත්තටම ඒක මන්න හිතන්නේ ඒක අනුසයක් කියලා ගන්න බෑ දැන්. ඊට වඩා ඉතින් අපිට කියන්නේ මේක දැන් නිකන් අර ඒ සම්මුතිය සම්මුතිය අපි දන්නවා මොකද්ද කියලා. දැන් හිතන්න අපි දැන් මේ භාෂාව කතා කරනවා. දැන් මේ භාෂාව කතා කරද්දී අපි හිත කල්පනා කර කර හිතට වද දෙදී කතා කරනවා නෙමෙයි ඔහේ යනවනේ ඉතින් මේ කතාව වෙනවනේ නේද? ඒත් ඒ වගේ දැන් හිතට කිසි බරක් නැහැ. ඉතින් අපි සම්මුතිය පරිහරණය කරනවා. හැබැයි හිතේ නැහැ කිසි කහටක්. ඒ අපිට කියන්න බෑනේ හිතේ මෙන්න මේ අහවල් ප්‍රදේශයේ මෙන්න මේ දැනුම දැන් ගබඩා වෙලයි තියෙන්නේ ඔන්න ඔකත් සුද්ධ කරන්න ඕනේ මෙමරි එක ඩිලීට් කරන්න ඕනේ කියලා එහෙම යන්න අවශ්‍ය නැහැ මට හිතෙන්නේ.
අවශ්‍ය
නැහැ. ඔව්.
ඔය එහෙම ගියොත් ඉතින් අපිට මේක සම්මුති ලෝකයේ ටික කරගන්න
බැරි වෙනවනේ. ඔව්.
ඔව්. ඉතින් මේ ටික හැදිච්ච හැටි දැකලා ඒක දැකපු නිසා දැන් ඒවට අර තියෙන උපාදාන වෙච්ච අලින් ගැටීම් ටික නැහැ. නමුත් අර පරිහරණය කළ යුතු මට්ටමින් පරිහරණය කිරීම විතරයි දැන්
සිද්ධ වෙන්නේ. ඉතුරු වෙන්නේ. ඔව්.
හොඳයි සාදුදාස බැදලි.
හොඳයි.
වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි.
අවසර සෝමවාසි ළඟටලුව අශ්නි බ්ලෑ මාත්මිය යොදාන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මේ මම භාවනා මධ්‍යස්ථානික ඉවර ආරාමෙ භාවනා කරනකොට මට මේ ආන්ටි කෙනෙක් හම්බුණා. එයාට පොඩි උදව්වක් කරගින්දා මේ එයාට කතා කළා. එතකොට එයා කිව්වා මේ එයා අවුරුදු ගාණක් භාවනා කරපු කෙනෙක්. එයා වැඩ කරනකොට ධර්ම දේශනා අහනවා කියලා. ඉතින් මේ මම එච්චර කල් එහෙම කරේ නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සතිමත් මේ කටයුතු සතිමත් භාවනාව කරනකොට සීල පිටනකොට ධර්ම දේශනා අහමින් මේ වැඩ කටයුතු කරන එක කොයිතරම් යෝගීද කියලා මට පැහැදිලි කරන්න දෙන්න.
ඒකදී එක එකනා මත තීරණය වෙනවා. ඇතම් කෙනෙකුට පුළුවන් මේ වැඩේ කරන ගමන් බණටත් විශේෂ අවධානයක් යොමු කරන්න. හැබැයි ඇතම් කෙනෙකුට ඒක ටිකක් කරදරයි. ඊට වඩා හොඳයි අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියලා බණ අහන එක. සාමාන්‍යයෙන් නම් අනුමත කරන්නේ ඒක තමයි. අනිකුත් සියලු වැඩ පැත්තකින් තියලා හොඳට පොඩ්ඩක් අවධානය යොමු කරලා බණ ටික අහන එක තමයි සාමාන්‍ය කටයුත්ත. එතන තමයි අර අන්නේ විහිිත වීමක් නැතුව හොඳට එකඟ වෙච්ච හිතකින් ඒ වෙතට යොමු වෙච්ච හිතකින් බණ ඇහිම සිද්ධ වෙන්නේ. මම හිතේ ඇතැම් අය පුරුදු වෙලා ඉන්නවා අපි තුමු වාහනය පදවන ගමන් බණ අහන්න. ඉතින් ඒවා ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඉතින් අර වෙන වෙන දේවල් අහනවට වඩා ඉතින් ඒකත් නරක නෑ.
එහෙම සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන්ම එකක් තමයි මට දැනගන්න ඕනේ ඔබ වහන්සේගේ මේ සතිමත් වීම භාවනා කටයුතු කරන විට අපි නොකළ යුතු දේවල් මොනවද
නොකළ යුතු දේවල්. ඉතින් වැඩි කල්පනා කරන්න එපා. අපිට තියෙන්නේ පුළුවන් තරම් හිත නිශ්ශබ්දව තියාගෙන කයේ හිත පවත්වන. දැන් මේ අපි කතා කරන තාම කායනුපස්සනා මට්ටමක්. පුළුවන් තරම් කයත් එක්කම වාසය කරන හරි නිශ්ශබ්දව, හරි සැහැල්ලුවෙන්. හිතන්න දැන් අපි මොකක් හරි ව්‍යායාමයක් කරනවා කියලා. ඉතින් ව්‍යායාමයේ කරද්දී ඉතින් කල්පනා කරන්න දෙයක් නැහැනේ. හිත හිතා යන්න දෙයක් නැහැනේ. ලෝකෙ පෙරලන්න කල්පනා කරන්න දෙයක් නැහැනේ. අත දිගාරනවා. ඉතින් අත දිගාරීම සම්බන්ධයෙන් දැනෙන්නේ මොකද්ද? ඒ දැනෙන්න දැනීමට අවධානය යොමු කරනවා. අපි තුන කකුලක් නවනවා. ඉතින් නැවෙන කකුලේ දැනෙන්නේ මොනවද? එතනට අවධානය යොමු කරගෙන ඉන්නවා. ඉතින් ඔය ඔහොම කරන්න පුළුවන් නම් හිත පොඩ පොඩ නිශ්ශබ්ද වෙනවා. ඒ කියන්නේ ඔතන ඔය කල්පනා කරන එක ඉතා ප්‍රබල අපිට තියෙන කරදරයක්. ඉතින් ඒක අඩු වෙන්න ඕනේ සෑහෙන්න මේ සතිමත් භාවනාවක් කරද්දී. හිත එන්න ඕනේ කයට, හිත එන්න ඕනේ වේදනාවකට, හිත අපිගාවට එන්න ඕනේ. හිත ඉබාගාතේ ගිහිල්ලා වටවලල්ල යන එක අඩු වෙන්න ඕනේ.
එහෙමයි සාහනහත. ආසන වශයෙන් මේක ටිකක් කරද්දී සාහනහත ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අවසාන කොටසදී කියවුණාල ධාතු ගැන, ධාතුක ධාතුවක් එක්කත් වීම ගැන. එතකොට මට මතක් වුණා මම අහගෙන ධර්ම දේශනාවත් ඒකෙදී ධර්ම දේශනාවක කිව්වේ අපි මේ ආහාර ගන්නකොටත් මේ ශරීරයේ තියෙන ධාතු වලට අල්පෙන් ධාතුවක් එක් වීම විදිහට ගන්න නිසා ඒ එතන කිව්වේ මස් මාළු අනුභව කරලා කමක් නැහැ කියලා. ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙන විදිහට මේ මම හරියටම දන්නේ නැහැ. නමුත් මම හිතනවා මේ දැන් ශරීරයට ඖෂධයක් ගත්තොත් ඒ ඖෂධයෙන් හින්දා ශරීරයේ වෙනස්කම් ඇති වෙනවා. ඒ වගේම දැන් සමහර අයට ඇඹුල් පිසල් වගේ දෙයක් ආවොත් එම ඇති වෙනවා. ඒ වගේම සමහර අයට ෆැමිලි බිව්වොත් එම ඇති වෙනවා. ඉතින් තව සමහර අයට දෙල් කෑවොත් ඔළුවක ඇතුළේ ඔගේ ශරීරයේ ආහාර අනු වෙනස්කම් ඇති වෙනවා. ඉතින් ඔබ වහන්සේ කියන්නේ මේ මම තව හබ්දම් දේශනාවක දිග්ගේ වුණා මේ ආධ්‍යාත්මිකව දියුණු වෙන්න ඕන නම් භාවනාව සාර්ථක වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මස් මාළු වලින් අයින් වෙන්න කියලා. මට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. එහෙම කියනවා නම් මොකද ධර්මය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. ඒ වුණාට ඒක ඔබ වහන්සේ කියන්න මට එක්ස්ප්ලනේෂන්ස් නැතත් මේ ඒක ඔව් පැවිදි නැත්නම් නැහැ කරන්න ඕනේ කියන වචන දෙකේ එකක් කියන්න ස්වාමීන් වහන්සේ. ඒක ආධ්‍යාත්මික ජීවිතේට කොයි විදිහටද මේ අමස්මානු කණික බලපාන කියලා මොකද ගොඩාක් සම්දේශ අහලා බැලුවා එක එක පැති වලට උත්තර දෙන්නේ ස්ථිර අදහසක් එන්න අමාරු නිගමනයක් එන්න අමාරු. මට මේ ෆයිනලයිස් කරලා කියන්න ස්වාමීන්
ඔක ඇත්තටම අර එක එකනා මත තීරණය වෙන්නේ. අපි හිතන්න දැන් අපිට එක පාටම අපි තුන් දැන් අපි මසුත් කනවා, මාළුත් කනවා, බිත්තරත් කනවා, ඔක්කොම කනවා. ඉතින් අපි එක පාටම ටක් ගාලා ඔක්කොම ටික නවත්තන්න කිව්වොත් ඉතින් එතනත් ටිකක් මේ අන්තගාමී වීමක් තියෙනවා. ඒ නිසා මේ ඔතන ඒ කියන්නේ අපි හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේ ඔක්කොම අනුමත කරලා මරාගෙන කන්න කියන මට්ටමට අපි ආවොත් එතනත් ඉතින් අන්තගාමී වීමක් තියෙනවා. එතෙන්දී අපේ හිත මොකද්ද කියන්නේ? දැන් හිතන්න අපෝ දැන් අපි මස් මාළු කෑවා. ඉතින් මේක අල්ලගෙන මම නිකන් මට චෝදනා කරන ගතියක්, මම වැරද්දක් කරා වගේ හැඟීමක් නිකන් හිතින් ඒ තුලින් හිතේ පැන නැග්ග යම්කිසි හිතන්න මේ පසුතැවීමක් එහෙම තියනවනම් ඉතින් නොකා ඉන්න එක වඩා හොඳයි. මොකද එතකොට හිත තුල ශක්තියක් ගොඩනගෙනවනේ. මම දැන් මාස් මාළු කන්නේත් නෑ. මම ඊට වඩා ටිකක් ප්‍රතිපදාවකට යොමු වෙච්ච ගතියක් තියෙනවා. අධ්‍යාත්මික පැත්තට යොමු වෙච්ච ගතියක් තියෙනවා. ඒ නිසා අර තමා තුල ආධ්‍යාත්මික ශක්තියක් ගොනු වෙන්න ඉතින් මේකේ යම්කිසි උත්ප්‍රේරණයක් ගන්න පුළුවන්. උත්තේජනයක් ගන්න පුළුවන්. මොකද ඒතරනේ අර තමන් පිළිබඳ නිකන් සාධනීය හැඟීමක් ඇති වෙනවානේ. මම මේ ආධ්‍යාත්මික පැත්තට වැඩි කැපවීමක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඇතම් කෙනෙකුට ඒක එහෙම නැතයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඒ කියන්නේ ඇතම් කෙනෙක් අපි තුන්න මස්මාළු කෑවා. හැබැයි එයා ඒක ලොකුවට හිතන්නේ නැහැ. මොකද මේ කය පවත්ව ගන්න ඉතින් ඒක කෑවා. අනුභව කළා. ඒකත් හැබැයි ගිහිල්ලා මේ මං වෙනුවෙන්ම මරපු එහෙම දැන් සාමාන්‍යයෙන් ඔය තර දහමේ විස්තර කරන්නේ අර අපි ගිහිල්ලා අපිම විධානය කළා මෙන්න මේ සතා මරන්න කියලා මරපු ටික අරන් ඇවිල්ලා උයලා කෑවොත් ඔන්න එතන පොඩි බරපතල විදිහට අපිට ඒක හැංගීමක් පහළ වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා තමන්ටම කියලා තමන් වෙනුවෙන්ම මරපු සතෙක්ගේ එහෙම ආහාර අනුභව කරන්න එපා කියලා. හැබැයි හිතන්න ඔහේ පින්නපාත ගියා ඔන්න නිකන් ඔහේ රෑන්ඩම්ලි කොහේ හරි ගෙදරකට ගොඩ වුණා එතෙන්ට පින්නපාතේ වැඩියා. ඉතින් මේ මිනිස්සු ගෙනල්ලා පූජා කළා. අපිට ඒකේ මාළු කෑල්ලක් තිබුණා මස් කෑල්ලක් තිබුණා. ඉතින් ඒක ඉතින් එතෙන්දී අපි දන්නවනේ හොඳට මේ මං වෙනුවෙන් මරපු සතෙක් නෙමෙයි කියලා. ඉතින් එහෙමනම් ඒක කැපයි කියලා කියනවා. ප්‍රතිපදාවක් පැත්තෙන් කතා කරනවා නම් ඉතින් තමන් යම්සේ තීරණයක් අරගෙන තියෙනවා නම් මම මස් මාළු නොකා ඉන්න එක මට වඩා හොඳයි. මගේ හිතට යම්සි ශක්තියක් තියෙනවා. හිතේ පිරිසුදු බව රැක ගන්න පහසුවක් තියෙනවා. ඊළඟට මට මං පිළිබඳ මගේ සීලය පිළිබඳ යම්සි සතුටක් තියෙනවා. එහෙම කරාම අනිත් පැත්තෙන් මගේ හිතේ තියෙන ආත්මේ කරුණාව දයාව පැත්තෙනුත් මට හුඟක් සතුටක් තියෙනවා මෙහෙම කරාම කියලා එහෙම පැත්තක් හුඟක් අපිට හැංගෙනවා නම් නොකා ඉන්න එක වඩා හොඳයි. මොකද ඒතකොට තමන්ට සතුටක් තියෙනවානේ. මන් නිසා මගේ මේ ජීවිතේ පවත්වන්න කිසිසේත්ම මම සතෙකුට හානියක් කළා නැහැ. මේ ජීවිතේ පවත්වන්නෙත් බොහොම ටික කාලයයි. ඉතින් මේක පවත්වන්නේ කියලා තවත් සතෙක්ගේ ජීවිතයක් මම නැති කළා නැහැ කියලා අන්න තමන්ට තමන් පිළිබඳව යම්සි අනවජ්‍ය සුඛයක් පහළ වෙනවා. ඉතින් අපි මේ ජීවත් වෙද්දි සෑහෙන අපි තුලින් හානියක් සිද්ධ වෙනවානේ මේ පරිසරයට. ඒක පුළුවන් තරම් අවම කරගෙන වාසය කරන් දැන් එයා වෑයමක් දරනවා. ඉතින් ඉබඳු හැඟීමකින් කටයුතු කරද්දී එයාට ඒ නිසා ඒවෙන් ඉවත් වෙලා වාසය කරන එක තුළ යම්සි සහනයක් සතුටක් ආධ්‍යාත්මික සුවයක් දැනෙන්න පුළුවන්. තින්සයි දෙපැත්තම තියෙනවා. ඒ නිසා තමන් බලන්න ඕනේ තමන්ගේ තත්ත්වය කොහමද. මේක අනුභව කිරීම තුළ තමන්ට කිසි ගැටලුවක් නැතුව තමන්ගේ දිනදා කටයුතු ටිකක් කරගෙන භාවනාවක් කරගෙන කිසි පසුතැවීමක් නැතුව යන්න පුළුවන් නම් ඉතින් ඒක ලොකුවට ඕක මහා දෙයක් කරගන්න අවශ්‍ය නැහැ. අනිත් පැත්තට තමන්ට හිතෙනවා නම් නැහැ මම ඊට වඩා පොඩ්ඩක් දැන් සානුකම්පික වෙන්න ඕනේ. මගේ තුල දයාව කරුණාව ටිකක් මං ඒ පිළිබඳවත් මං සැලකිලිමත් වෙන්න ඕනේ කියලා දැන් අපේ හිත ටික ටික අපිට කියලා දෙනවා නම් ඉතින් එතකොට ඒකට අනුගත ඒක වෙන එක වඩා හොඳයි. අපි ඊට වඩා බොහොම අහිංසක ජීවිතයක් අවිහිංසක ජීවිතයක් ගත කරනවා. සත් කාටවත් වරදක් නොවන විදිහට සතෙකුටවත් වරදක් නොවන විදිහට ඒ තුළ යම්සේ ආධ්‍යාත්මික ගුණයක් සතුටක් ශක්තියක් වැඩෙන්න පුළුවන්. ඒ නිසා ඒ රටාවට ඉඩ දෙන්න අපි එකපාරටම ස්ට්‍රික්ට්ලි එපා කියලා කියනවට වඩා හා කියනවට වඩා මතන ඒ අවබෝධය මුල් කරගෙන යන එක වඩා හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මට තව චූටි කාරණයක් ඔබ වහන්සේගෙන් අවශ්‍ය ගන්න ඕනි. මාගේ සිතේ කල්පනා කරන ගැතර ඔබ වහන්සේ කිව්වාගේ හරි අධිකයි. ඒ තිබුණත් මම මගේ කටයුතු ටික කොහොම වෙලාවට කරනවා. මේ ඒ වරණ ස්වාමීන් වහන්සේ එක අඩු කර ගන්න ඕනේ. ඉතින් මම උපක්‍රමයක් භාවිත කළා. මම මේ හිතන්න පටන් ගත්තා නිකන් භාවනාවක් වගේ මගේ සිතේ සිතිවිලි අඩුයි කියලා. ඉතින් ඕක මම හිතටම හිතා ඉන්නකොට අර මම නැත්තර විතරම හිතනවනේ අනේ මං කල්පනා කරනවා වැඩි සිතනවා වැඩි කියලා ඒක අඩු වුණා. ඊට පස්සේ අර මගේ සිතේ සිතිවිලි අඩුයි කියන එක විශ්වාස කරන්න ගත්තා. ඊට පස්සේ සිතේ අඩු වෙච්ච ගතිය තේරුණා. ඉතින් ඔබ වහන්සේ කියන්නේ ඒක මං කළාට කමන්නේ
නැති කමක් නැහැ කමක් නැහැ. මොකද ඔතන අපි තුල ගොඩනැගිච්ච පර්සෙප්ෂන් එකක් නෙදින අපි තුල ගොඩනැගිච්ච නිකන් ආකල්පයක් තියෙනවා මම හිතනවා වැඩි. ඉතින් ඒකත් තේරුමක් නැහැනේ. දැන් මොකද භවනාවක් වඩද්දී අනිවාර්යෙන්ම හිතන ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. අනවශ්‍ය හිතුවිලි අඩු වෙන්න ගන්නවා. අඩුතරමින් භවනා කරන වෙලාවෙදී හරි අඩු වෙනවනේ. අපි ටික ටික කායනුපස්සනාව වඩන්න ඒ අනවශ්‍ය කල්පනා කිරීම ප්‍රපංච කිරීම අඩු වෙන්න ගන්නවා. ඉතින් අපි ඒත් අපිට නිකන් චෝදනා කරගන්නව නම් මං හිතනවා වැඩි කියලා. ඉතින් එතන තියෙන්නේ තේරුමක් නැති වැඩක්. ඉතින් එතෙන්දී අපි තේරුම් අරගෙන නැහැ එහෙම දෙයක් නැහැ. මං දැන් උත්සාහයක් දරනවා. සිතුවිලි අඩු කරගන්න අනවශ්‍ය කල්පනා කිරීම අඩු කරගන්න. ඉතින් ඒකේ යම්සි දැන් දියුණුවක් තියෙනවා. මම දැන් කල්පනා කරනවා අඩුයි. හිතෙන් ටිකක් සංසුන්ව තියෙන වකවාලුවක් තියෙනවා කියලා අන්න තමන්ගේ යථා ස්වභාවය තේරුම් අරගෙන තමන්ට තමන් නිකන් දැන් ප්‍රශංසා කරගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වඩා හොඳයි.
ඔබ වහන්සේට ගොඩාක් ස්තුති, ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඒරන් සර්ණත් ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
වසරේ සෝමවන් ශ්‍රීලංක ගැටළුව ඥානපීරත්න මාත්මිට මුකන් පුළුවන්.
ඔව්. අදත් මම අහන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳවයි.
ඔව්.
දැන් මෙතෙන්දී කායගත සතිය විස්තර කරද්දී අභ්‍යන්තර ධාතුන් පිළිබඳව කුඩුල්ලට හිතන්න කියලා ඔබ වහන්සේ දේශනා කළා. මට දැනගන්න ඕනේ ආනාපාන සතිය කරද්දී දැන් අපි හිත පිහිටවෙන් පස්සේ හිත පිහිටවන එක කරගන්න පුළුවන්. ඊළඟට වහන්සේගේ දේශනාවල සඳහන් වෙනන්නේ හිත හසුරුවන්න කියලා අරමුණේ. අන්න ඒක මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කියලා තමයි ඒක දෙන්නීම කරන්නේ.
දැන් හිතන්න
පස්සේ හැමදෙන්නේ එක කොහොමද හිත
හසුරුවන්නේ? ඒ අරමුණේ තමයි හසුරුවන්න තියෙන්නේ. දැන් උතන ලොකු ප්‍රදේශයක නෙමෙයි අපි මේ කතා කරන්නේ. තාම يعني සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියන කොටස්වලදී අපි මුලින් කරන්නේ ඔන්න හිත පිහිටවීමක්. වෙන වෙන තැන්වල දැන් හිත දුවන්නේ නැහැ. වෙන වෙන අරමුණු වල දුවන්නේ නැහැ. අතීතේට අනාගතේට දුවන්නේ නැහැ. දැන් මේ වර්තමානයේ ඔන්න ආශ්‍රාසය තුළ දැන් හිත පිහිටලා තියෙනවා. ඒ කොටස පැහැදිලිනේ.
ඒ කොටස පුළුවන්.
ඔව්. එතකොට ඔව්.
ආශ්‍රාසය ප්‍රාශ්‍රාසය කියන තුන ප්‍රධාන කරගෙනනේ අපි
වඩන්නේ.
හිතවන්නේ.
ඔව්. දැන් ඊට පස්සේ දැන් ආශ්‍රාසය තුළ හිත පිහිටියාම දැන් ආශ්‍රාසයේම තියෙන තව සියුම් ලක්ෂණ තියෙනවානේ. ඔන්නේ ලක්ෂණ ටික තමයි තේරුම් ගන්න. දැන් මේක හිතන්න මේක මේ ගත කරන්නේ මුල හරියද, මැද හරියද, අග හරියද? මේක ස්පර්ශ වෙන්නේ කොතනද? කොයි නාස්පුඩුවෙන්ද ඇතුළට එන්නේ? මේක දිගද, කොටද, උණුසුම්ද, සිසිල්ද? මේ ඔක්කොම ඇවිල්ලා මේ අරමුණේම විස්තර තමයි. ඔව්. මේක තමයි ਵਿਚාරයට ආйти දේවල් ටික. අනිත් පැත්තෙන් කියන බලන්න මේක තමයි සම්පජඤ්ඤේ කොටස හරහා අපි එළියට ගන්න ඩීටේල්ස් ටික, විස්තර ටික. ඔව්.
ඒක පැහැදිලි. අපි හංගන්නේ මම මේ මොකද හිතුවන්නේ කියලා ඔය කල්පනා කරගෙන හරියට දැන්
දැනුණා. හොඳයි. 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 හොඳයි.
හොඳයි. ඔසර සෝමවන් ශ්‍රී ලංකඩලු හයන්ති මොනරි මහත්මයට මොකක්ද?
ඉවන් සල්නේ සෝයින් නොහන්ස.
ඔව්.
අවසරයි සනස මේ කමටහ සුද්ධ කරගෙන ගැනීම සම්බන්ධයෙන් සක්මන පරියන්ක දිනදා යටිව ගත්තාම ඒවේ එකම ස්වභාවයන් තමයි ටිකක් තමයි තියෙන්නේ.
ඔව්.
ඒ කියන්නේ එක ඒව එකින් එකට වෙන් කරන්න බැරි වගේ. ඒකම තමයි සාමාන්‍ය දුහුණුවක් පොකක් කියන භාවනාවක් දරනවා කියන එකක් දැනෙන්නේ නැහැ. ඒකම දැන් ඒ ගත්තත් ඒ ස්වභාවගත සංස දැනුවත් බවක් තියෙනවා. ඒ කියන්නේ දේවල් ඒ කියන්නේ එක එන සිදුවීම් වලට මේ මොහොත වෙන එකත් එක්ක يعني තියෙනවද දැනුවත් දැනුවත්. එතකොට ඒක මේ දැනුවත් වෙන්නේ උනාට කියලා තර දෙකේක ඒවා ටිකක් මතු වෙනවා. يعني ඒවා මතු වෙනවා. ඒවා මේ ඉස්සර ඒවයි මුල මැද අග වගේ අර පැහැදිලිව මේ කියන දකින්න පුළුවන් මේවයි يعني ඒකින මත් ඇති වෙලා නැති වෙන එක. දැන් ඒකත් වෙහසක් වෙලා තියෙනවා. එතකොට අර පේන නිකන් මේ මුල මුලයි අගයි අතර පැවතීම කියන කොටස අන්න ඒ කොටස තමයි ඒක ප්‍රකට يعني පැහැදිලිවම නෙමෙයි යම්කිසි මට්ටමකට නියම් කොටක් වගේ.
ඔව්. අපිට
ඔබට මගේ චිත් එක පේන්නේ නැහැ නේ.
ඔව්. මේ හරි කියන්න හයන්ති අපිට එන. ඔව්.
කොටක් වගේ මේ කියන්නේ පේනවා. ඉතින් කොටක් වගේ දැනෙනවා. එතකොට ඒක නිකන් සවනාසේක වේගයක් වගේ තමයි එක වෙලාවට දැනෙන්නේ. ඒ කියන්නේ ඒවා වෙන් කරලා හඳුනා ගන්න හදන්නේ තමයි. ඒ කියන්නේ මේකයි කියලා. එතකොට ඒකත් එක්ක ඒක දැනුවත්තාවක් විතරයි තියෙන්නේ. ඒත් එක්ක සමහර වෙලාවට මේක ගැන කිසිම මේ වෙලාව වෙන සිදුවීම් වලට ගැන කිසිම අල්මක් නැහැ. අදාළත්වයක් මේක අතහැරලා දානවා. එතකොට අර ඒකත් එක්ක හිටියට නැත් වගේ ඒ නිකන් අර පොඩි බැල්මක් දාගෙන ඉන්නවත් වගේ. මෙන්න මේ ස්වභාවෙත් මෙහා වෙලා ගිහිල්ලා ආයෙ යනවා. මේක මේ වේගය කියන අර මේව තේන එකක් මතු වෙනවා. ඒ කියන්නේ මේව ටික ගොඩක් වගේ වේගයක් වගේ ඒකෙන් ගොඩක් ඈත් වෙනවා. එතකොට නිකන් හෙලිකොප්ටර් එකකින් වගේ නිකන් එහෙමත් නෙමෙයි කියන්නේ මෙහෙමින් ගොඩාක් ඈත් වෙලා තියෙන්නේ. එතකොට අර විවේකයේ ගොඩාක් උඩරිමයි. එතකොට දැනෙනවා අර කියන්නේ මේක මේක දුක කියන එක හදාගන්නේ අර මේක අර මේක තියෙන ස්වභාවයක්. ඒක ඒව තියෙනවා. ඒව නවතින්නේ නැහැ. මෙන්න මේක ළඟට ගිහිල්ලා ඒක ඒකෙන් කැලලක් ගත්තාම අන්න ඒ වගේ එකක් කියන එක දැනෙනවා. ඒකම මෙන්න මේ ටික තමයි සානස කියන්නේ දැනෙන්නේ. ඒක තව එකක් තමයි දැන් අර එහෙම වීකෙම ඉන්නකොට ආයෙ ගිහිල්ලා මේක ටක් ගාලා අල්ලනවා. ඒ කියන්නේ ඒක මේ කොහෙන්ද මේක තියෙන්නේ වෙහෙසක් වෙන දෙයක් කියලා දන්නවා. ඒ වුණාට දැනගත්තට ගිහිල්ලා මේක ඇදිලා යනවා එකපාර. අර විවේකයේ කියන ඉඳ ටක් ගාලා වීකී වෙනවා. ඉතින් එතකොට තිබුණා මේක විවේචි කරන්නත් බෑ අවිවේකී කරන්නත් බෑ ඒක වෙන එකක්. එතකොට ඒ වුණාට දැන් මෙහෙම දැන් ටික දවසකින් නම් ගතිනවා අර පොඩි එතකොට තරහක් එනවා. ඒ මෙච්චර මේ මෙච්චර තේරුණක් කොට මෙච්චර අර මේකෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් විදිහකුත් තියෙනවා. ඇවිල්ලා කිල ඇලෙනවා. කාන්තාවක් වගේ. එහෙම තරහක් ආව කියන එකත් දැනගන්නවා විතරේ සවනස් එතෙන් එහාට ඒකට එතකොට ඒක දැනගත්තාම මෙතන පොඩි ගැඹියාවක් වෙනවා වගේ කියලා තමයි දැනෙන්නේ. ඒ කියන්නේ
හරි.
ඒක නමුත් කරන්න බෑ. ඒකම මේ සතාව ටිකක් තමයි දැනෙන. අනිත් සංසාර හිත පිට යනවා කියලා ඉස්සර කිව්ව එක දැන් ඒක එහෙම වචනයක් දාන්න බෑ. ඒ කියන්නේ මේකයි අර දැනුවත් වෙන එකයි අතර ඒ දෙක දෙක මේ එකමත සම්පාත වෙලා වගේ පොඳ වෙලා ඒ දෙක දෙක අතර සීමාව. මේක මට හොයාගන්න බෑ කියන්නේ ගියා තුට්ටෙන් එනවා. ඒක අනිත් කර වැඩි දුර හිතන්න බැරි එකක් තියෙනවා. ඒක කැඩි කැඩි යන්නේ. ටකක් ගාලා ඇවිල්ලා ඒක. එහෙම එකක් තියෙනවා.
හරි.
මේක තමයි සෝන්ක සත්‍යක් ඉන්නේ.
වරදක් නැහැ. දැන් මෙතනද වෙන්නේ දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් හිත විවේකයේ තුල අපි ඉන්න හිත තුල ප්‍රපංච කරන්න තියෙන ඒ උවමනාව එන්න අඩු වෙන්න ගන්නවා. ඒ වගේමයි හිත තුල අපි නිකන් සංස්කරණ ගොඩක් කරනවානේ නිකන් අරක මේ පැත්තට පෙරලනවා මේ පැත්තට පෙරලනවා අරකට දානවා මේකට දානවා කල්පනා කරනවා. ඒ දැඟලිලි ටිකත් සෑහෙන දැන් එයාගේ හිතේ අඩු වෙනවා. ඒත් එයා නිකන් පෙළඹෙනවා ටිකක් විවේකීවම ඉන්න අනවශ්‍ය ප්‍රපංච කරන්න යන්නෙත් නැහැ කල්පනා කරන්න යන්නෙත් නැහැ නගලන්න යන්නෙත් නැහැ. විවේකයට ගැඹුරු වෙනවා. දැන් හිතන්න ඒත් හැබැයි විටින් වෙට තාම ඉතින් අර පරණ පුරුද්දට ගිහිල්ලා අර වගේ කිව්වා වගේ ගිහිල්ලා දෙක පැටලෙනවා. දැන් එතකොට දැන් විවේකයට නැඹුරු වෙච්ච සංස්කරණ නොකර ඉන්න පුළුවන් වකවානුවේදී හරි සැහැල්ලුවක් තියෙනවා. සහනයක් තියෙනවා. හැබැයි අර වගේ ආයි කියලා පැටලව ගත්ත වෙලාවේදී හරි අසහනයක් කැමති දුකක් පීඩාවක් තියෙනවා. ඉතින් මේ දෙක සම්බන්ධයෙන් අපි දැනුවත් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ උනන්දු කරනවා විවේකය තුළ වාසය කිරීම. ඒක තමයි අර කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං හදදන් උපේක්ඛා. මේ ශාන්තයි මේ ප්‍රණීතයි මෙන්න මේ උපේක්ෂා සහගත தත්ත්වය. සියලු සංස්කාරයන් කෙරෙහි බොහොම උපේක්ෂාවෙන් සැහැල්ලුවෙන් එකක් එක්කවත් බැඳෙන්න යන්න නැතුව පැටලෙන්න යන්න නැතුව තම්පත්ව ඉඳීම ඒක ශාන්තයි. ඒක ප්‍රණීතයි. එතන තියෙන උපේක්ෂාවක්. ඒ සියලු සංස්කාරයන් කෙරෙහි පවත්වන උපේක්ෂාවක් තියෙන. හැබැයි අර පරණ පුරුද්දට ගිහිල්ලා පැටලෙන්න පුළුවන්. මනාප අමනාප පහළ වෙන්න පුළුවන්. කියවල බලන්න ඉන්ද්‍රිය භවනා සූත්‍රය. එතකොට අපි මේ ඉඳුරන් පරිහරණය කරද්දී ඇහෙන් රූප බලද්දී කණෙන් සද්ද අහද්දී නාසයෙන් ගඳ සුවඳ දැනෙද්දී ඔය විදිහට ඉඳුරන් පරිහරණය කරද්දී ඇතැම් විට ගිහිලා ආයෙත් පැටලෙන්න පුළුවන්. ඉතින් පැටලුණාම දුකක් තියෙනවානේ. අර කලින් හිටිය තැන හරි ශාන්තයි ප්‍රණීතයි සරලයි සැහැල්ලුයි. දැන් මේ අලුත් පැටලිච්ච තත්ත්වය හරි ගොරෝසුයි ඕලාරිකයි සංකතයි පරිසම්පන්නයි. මෙතන තියෙන සකස් වෙච්ච තත්ත්වයක්. මෙතන තියෙන්නේ පරිසම්පන්නව හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගිච්ච තත්ත්වයක්. තේන සබුදාහඳුර කියන ඔතන දැන් ඉන්න එපා අර පරණ තැනටම යන්න. එතන සහනයක් තියෙන. එතන හරි ප්‍රසන්නයි සැහැල්ලුයි ප්‍රණීතයි ශාන්තයි. එතනට යන්න. ඒ නිසා අර උනන්දු කිරීම කරනවා නැවත නැවතේ විවේකයේ ඇසුරු කරන්න. ඒ නිසා කිසි වරදක් නැහැ අපිවම හික්මවා ගැනීමක් තියෙන්නේ. නැවත නැවතේ විවේකයට යාමක් තමයි තියෙන්නේ.
එහෙමයි සවනංස. තව එකක් කර පරණ වෙහෙසවල් අර කියන්නේ මතක වලට හරිය ඇලුණු තැන් වලට අදාළ ඒවා දැන් වරින් වර රෝමක් කරකිරලා වගේ මතුවුණාට ඒවා අඩු වෙලා තියෙනවා. ඒ වයිසර දැන් අඩු වෙලා නිකන් ඒ වුණාට ඒකත් හොයන්න යන්නේ අර මතකේ තියෙනවනේ මේකට අදාළව මෙන්න මේ වගේ එකකට අදාළ ආවි චුට්ටක් වගේ තිබුණාට ඒක හරල බලන්න යන්නේ මොකක් හින්දාද මේ වෙහෙස ආවේ කියන එක ඒකත් එක්ක වෙලාවට ඉන්නවා. තවත් අඩුපාඩුවක් සවනාසේ කියන්නේ මේ මතුවෙනවා කියන්නේ දකින්නවා. ඒ කියන්නේ ඉස්සර දැන් අර පන්සිය සමාදන් වුණාට පස්සේ අර කියන්නේ සික්මේ මම සතුන් මරන්නේ නැතුවම අර සතුන් මරන්නේ නැතුව මේ හිටියා. දැන් අර කාලයක් එක්කම දකිනවා දැන් මේ එකපාරේ දැන් අර මං කෝනේ අර දේවල් එක්ක ඇලුන් මේ කියන්නේ සිටියට මේ සිදුවීම් පළත් එක්ක නෑ දන්නවා මේක වෙනවා ඒක ඕන් නෑ මේක ඒ විදිහටම කියන්නේ අවශ්‍ය නැහැ අත දාන්න ඒක වෙනවා කියලා දැනගත්තම මම අතහැරලා දාන. එතකොට තියෙන අර දැනුව ස්වභාවයක එක කෙනෙක් ඉන්නවා නෙවෙයි ස්වභාවය ඒක මේකයි පිටිකින් බලන එකක් තියෙන්නේ මේ එක්කතොත් අර මතුරුකේ මාමා මුලදී අයින් කරන්න බලනවා ඒක පානේ දකින්න කියන්නේ දකින්න දැන් මේ ඒ ස්වභාවයේ දැනුවත් වගේ ඉන්නකොට මේ අර ආව ගාව පොඩි එකපාරයක් වෙනවා මේ කමාන්ඩ් කියන්නේ අනදින වගේ වොයිස් එකක් වගේ දැනෙන්නේ ගහන්න කියලා පටස් පටස් කව ගහනවා එතකොට මේ ඒක එනකොටයි ගහනකොටයි ගැහුවට පස්සේ අර කිසිම හෙස්සලවීමක් නැහැ මේකනේ මේක ගැන මෙහෙම දෙයක් වුණා කියලා සැලකීමක් නැහැ. ඉස්සරම නම් අනේ මෙහෙම දෙයක් වුණා ඒක වෙනවා දැන් මෙච්චර දෙයක් වෙලත් කිසිම ගාණක් නැහැ, ලැජ්ජාවක් නැහැ නේ එහෙම කළා නේද කියලා ওই අර පොඩි සිතුවිලි කයටසක් වෙනවා. ඒත් ආවත් ඒකත් දකිනවා ඒකම තමයි ඒ කියන්නේ අර ඉස්සෙල්සෝනසර මොනාරි දෙයක් කරද්දි තියෙන අර මේක පින් මේක පව් එහෙම කියලා ඒ ස්වභාවයක් ඇතර සිතුවිල්ලක් එනවනේ එතකොට ඒකෙන් පාලනය වීමක් තිබ්බා දැන් අර එහෙම එකක් නෙමෙයි මතුවෙන්නේ අර ස්වභාවයේ ඉන්නවා මේක වෙනවා මෙතනදී අර මේකට ඉඩ දුන්නාම ගිහිල්ලා අර ඒ කියන්නේ ඒක තුල යම්කිසි ඒ කියන්නේ එතන දකින්න චූටි තරහක් එනවා දැන් මදුරුව කන එකට ඒක සියුම්ම තමයි පේන්නේ උනාට ඒක තරහක් තියෙනවා එතකොට ටක් ගාලා ඒක එතනදී නවත්තන්න හදන්නේ අර දැනුවත් බලේ ඉන්නවා ඉතින් ඒක වෙනකොට සමහරට කුහුඹි සම්බන්ධයෙන් සමහරට ඉබේම අයින් කරනවා එතකොට ඒක කරන්නේ පින් පව් කියලා නෙමෙයි ඒක ඉබේම වෙන කරන එක කරනවා නෙමෙයි කරන එක දැන් අර විදිහට අර මෙහෙම වෙනවා එතකොට දැන් තේරෙනවා ඒ වගේ තැන් මේක අතහැරලා දැම්මට තාම තියෙන මේක අයිතු විදිහට පාවිච්චි වෙන තැනක් වගේ එක
ඒක හරි. දැන් ඒක තමයි අපි චුට්ටක් ඉදින්දී පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අර දේවල් දැන් ලොකුවට මම මගේ කරගන්න නැති නිසා, ඒව ගැන පසුතැවීමක් ඇති කරගන්න නැති නිසා දැන් ඉතින් අර ඒක අපි මිස්යූස් කරන්න ඉඩ තියෙනවා. දැන් ඒක හරහා අපි නිකන් හරි සතු මෙරුවට ගානක් නැහැ. මොකද මගේ හිතේ නැහැ මේ කිසි පසුතැවිල්ලක් කියලා තැනට එන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම සුදුසු නැහැ. ඉතින් තමයි සම්මාදිට්ඨියක් වැඩ කරන් තියෙන්නේ. මොකද්ද සම්මාදිට්ඨිය? සම්මාදිට්ඨිය මොකද්ද මට පෙන්නලා දුන්නේ? මේක කුසල් මේක අකුසල් කියලා මට පෙන්ලා දීලා තියෙනවා. සත්තු මරණ එක අකුසලයක් කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි දැන් මේ හැකියාවන් ප්‍රපංච නොකිරීමේ හැකියාව සත්තු මැරීම සඳහා දීපු ලයිසන් එකක් කරගන්න හොඳ නැහැ. ඒ වගේ අර අකුසල් කරන්න තියෙන ලයිසන් එකක් මේක කරන්න හොඳ නැහැ. ඒ නිසා එතෙන්දී පොඩ්ඩක් පරිසම් වෙන්න අවශ්‍යයි. අපි අර සාමාන්‍ය සම්මාදිට්ඨිය තුලත් වාසය කරන්න අවශ්‍යයි. කම්මස්සගතා සම්මාදිට්ඨිය තුලත් වාසය කරන්න අවශ්‍යයි. හැබැයි ලොකුවට අර කිව්වා වගේ පිම්පව් කියාගෙන ඒකෙන් වෙහෙසක් අරගෙන නෙමෙයි. ඉතින් මේක එකාතකින් කියනවා නම් මේක ලෝක සම්මුතිය. අනිත් පැත්තෙන් මෙතන කර්මය හා කර්මඵලය විශ්වාස කිරීම, සීලය ආරක්ෂා කිරීම. ඉතින් ඒ වගේ පැතිවලින් යන එක වඩා හොඳයි ඉතින්.
ඒසාර සීක ඉස්තරේම තිබුණා සත්. එහෙම මුකුත් මදුරෙක්වත් මැරුවේ නැහැ ඒ කාලේ. දැන් මෙයා වෙලා තියෙන අර ඒකර මේ ඒක අර පැත්තට අර පැයි පයින්නවනේ මුකුත් අදාල් නැති බවට ඉන්නකොට ඒක එකපාර වෙනවා. එතකොට මේ පාල දැන් අර සිතුවිල්ල කෙන්නේ නැහැනේ මේක පෞපින් කියන එක. එතකොට වෙන්නේ වෙනවා එකයි. ඒක ම ඒක වගකීම ගන්න නැතුව ඉන්න හිටියට හැදෙන්නේ නැහැනේ. එතකොට මගේ අඩුපාඩුවක් කියලා දකිනවා.
ඒක හොඳයි. ඒක තමයි අර මේ එතන ඔය සතියේම එක පැත්තක් බුදුහාමුදුරුව පෙන්නනවා. සති දෝවාරිකෝ භික්ඛවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. සුද්ධං අත්තානම් පරිහරති කියලා. يعني ඒ කියන්නේ සතිමත්ව සැහැල්ලුවෙන් යා වාසය කරද්දී මේ අපි තුලම නිකන් ඇතුලෙන් හැඟීමක් එනවා මෙන්න මේක කුසල් මෙන්න මේක අකුසල්. සම්මාදිට්ඨිය ගැන සම්බන්ධයෙන් අපි ඒක දාන්නවා. ඒ නිසා අකුසලම් පජහති කුසලම් භාවේති. අකුසල් ටික පැත්තකට දාලා කුසල් ටික විතරයි ආ දැන් ලං කරගන්න. ඊළඟ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. වැරදි දේ ටික පැදිරි දේවල් ටික පැත්තකට දාලා නිවැරදි දේ ටික විතරයි ලං කරගන්න. සුද්ධං අත්තානම් පරිහරති. ඊතාව පිරිසුදු ජීවිතයක් ගත කරන්න වෑයම් කරන්න. ඒ නිසා self purification එකක් නිකන් තමන් තුළ විසුද්ධියක් වීම තමයි අවශ්‍ය වෙන්නේ. එතෙන්දී අර මේ විපස්සනාවක් කරහා එන යම් යම් කුසලතාවයන් අපි අනවශ්‍ය විදිහට පරිහරණය කරන්න සුදුසු නැහැ. අපිට තියෙන්නේ නිවැරදිවම තව මේක හික්මුවන් තියෙනවා මේ වගේ පැත්තක් දේශනා කරලා තියෙනවා මේ සීලේ පැත්තක් තියෙනවා කියලා පරිස්සමෙන් අනේක වඩා හොඳයි.
ඒ සෝයනසයි කියන්නේ ඒක හිතල කෙරෙනව නෙමෙයි කරේක පරිබිම වෙනවා. එතකොට අර මේ යුනිටි එක වැරද්දක් කියලා දැක්ක නැත්නම් සෝයනස ඒක මේ පිළිගන්නේ නැහැ නේද ඇතුළත.
ඒක තමයි. ඒක තමයි.
ඒ සෝයනස උපන්සිට බොහෝ තුන් වත පෙන්නනට පෙරවන් සන්නයි සෝයනස.
හොඳයි හොඳයි පෙරවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව ඥානාත්තරත්ට දෙපක් කරන්න පුළුවන්.
මගේ ගැටලුව මම ඉදිරිපත් කරලා බලමු.
අසමා වෙන්න මේ අපිසවීමක් කර තිබුණා. ඊළඟ දහම් ගැටලුව නන්දනට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මම කියන්නේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
සොමිනාස මට මම අද අහන්න හදන එක මේ අද ස්වාමීන් වහන්සේගේ දේශනාවේ තියෙන මේ ධාතු මනසික කාර්ය සම්බන්ධයෙන් කරපු දේශනාව සමත කරලා යහන්නේ. හැබැයි ඒකේ මේ මට තියෙන මේ මම අද අහන්න තියෙන ප්‍රශ්නය මගේ සාමාන්‍ය මම පුහුණු කරන භාවනාව මම ඇත්තෙන්ම දැන් නිකන් ඉතිහාසය කියනවා නම් ඒකේ මම දැන් අවුරුදු 10කට විතර කලින් මේ විකුණාලයේ රිට්‍රීට් එකකට ගිහිල්ලා සතිපට්ඨාන භාවනාව තමයි පුහුණුව මම ඉගෙන ගත්තේ. එතනින් තමයි ඇත්තම මගේ භාවනාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මගේ ඊට කලින් මම කරලා තිබුණේ ආනාපානය විතරයි. හැබැයි මට කිසිම නෙමෙයි මට ලොකු වෙනසක් තේරලා තිබුණේ නැහැ ජීවිතේ. ඒ කියන්නේ පොඩි පීඩාවක් වගේ ඇත්තම තිබුණා ඒ දවස්වල. ඉතින් අර විකුණාලයේ සතිපට්ඨානය කරන ඒ දවස් හතක රිට්‍රීට් එකේදී අපි සම්පූර්ණයෙන්ම කායනුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මනුපස්සනාව, චිත්තනුපස්සනාව, ධම්මනුපස්සනාව ඔක්කොම එකින් එකට මේ පුහුණු කරා. ඒ ස්වාමීන් වහන්සේ අපිව ගයිඩ් කරා. ඉතින් ඒකෙන් පස්සේ මම ඉදා ඉඳලා කරන්නේම මේ සතිපට්ඨාන ඒ පුහුණු කරා.
හරි.
දැන් අවුරුදු 10කට තිස්සේ ඒ පුහුණු කරනවා. ස්වාමීන් වහන්සේ මම මේ ධාතු මනසිකාරය තමයි කරලම නැති අංශය තමයි මම ධාතු මනසිකාරය. අපිට එහෙදි කරාට මම ඒක පුහුණු කරේ නැහැ. දකින් දිකට මම කවදාකවත් පුහුණු කරලම මම හැමදාම මගේ තියෙන එකම මේ ක්‍රමයකට මම යන්නේ මම පටන් ගන්නේ කායනුපස්සනාවෙන්. කායට හිත යොමු කරලා ඊට පස්සේ අපිට ඒ ස්වාමීන් වහන්සේ කියලා දුන්නා වගේ මම ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම සිම්ප්ලිෆයි කරලා තමයි කරේ ඉස්සල්ලා. මේ කියන්නේ මේ පම ඊට පස්සේ මස් කොටස් මේ අවයව ඔක්කොම මස් කොටස් වලට දාලා ඊළඟට මේ අස්ති මේ ඇට කටු ඉතින් ওই තුන අරගෙන ඊට පස්සේ මම ඒකේ තව දිගින් දිකට ඉඳලා මේ අර ඕගන්ස් ගැන මම දැකලා තියෙනවානේ ආත්මාව හෘද වස්තුව ලංස් වගේ ඒක මම විෂුවලි නිකන් ඒකට මම හිත යොමු කරනවා කළා මම ඒ ඇඟේ ශරීරේ කොටස් පුළුවන් තරම් මගේ හිතට එන හැම කොටස් ගැනම මම ඒක හිත යොමු කරගෙන ඉඳලා තමයි ඊට පස්සේ තමයි මම ටික ටික වට පොතර තේරෙනවා මගේ හිත දැන් එකඟයි කියලා. ඊට පස්සේ තමයි මම යනවා ගොඩක් වෙලාට වේදනාවක් මොකද ඒ වෙලාවේ හිත ගොඩක් එකඟුණාම සංසුන් වෙනවා. ඉතින් පොඩි සතුටක් ඇති වෙනවා. ඉතින් අර දවසේ එනිසරි වේදනානුපස්සනාවට අවතීර්ණ වෙනවා. ඊට පස්සේ මට පුළුවන් ගොඩක් කරලා චිත්තානුපස්සනාවට යන්න ගිහිල්ලා ගොඩක් කරලා මේ නීවරණ ගැන ඒව ගැන මම පුළුවන් තරම් අවදීන් ඉඳලා එහෙම යනවා.
හරි.
නමුත් මම ධාතු මනසිකාර්ය ස්වාමීන් වහන්සේ මම කරලම නැහැ. ඉතින් මට ඒක කොහොම හරි මම හිතන්නේ මට ඒක කරන්න අමාරුයි. මට ඒ කියන්නේ එච්චර මේ ලැජියාවක් නැති ගතිය තියෙන, එච්චර කැමති නැති ගතියක් වගේ හිතෙන එක මට ඒක කරන්න බෑ වගේ ගතියක් තිබුණා. ඒ නිසා මම ඒක කරලම නැහැ.
හරි.
නමුත් අද අධිශනාවේ ස්වාමීන් වහන්සේ මේ දැන් දේශනා කරපු එකෙන් මට හිතුණා ඒතර මම එහෙනම් වැරද්දද කරන්නේ මේ මම ධාතු මනසිකාරය වඩන්නේ නැති එකෙන්
කියලා. නෑ එහෙම කියන්න බෑ. දැන් මහත්යාගේ දැනට කරපු සතිපට්ඨානය හරහා දැනට හිතේ පත්වලා තියෙන තත්ත්වය මොකද්ද?
ඔව් මට ඒක නම් ලොකු වෙනසක් තේරෙනවා ස්වාමීන්
වහන්සේ.
මොකද මම දැන් ඉස්සරවත් මේ ගෑවෙන්නේ නැහැ. ඉදිරියට ජීවිතේ මට දැන් ගොඩාක් මම හරිම වැඩ බහුලයි. නමුත් ගෑවෙන්නේ නැහැ කියලා මට හොඳටම තේරෙනවා. දැන් උදේ නැගිට්ටාම නැගිටලා දැන් මේ වැඩ පටන් ගත්තාන් පස්සේ හැන්දෑව වෙනකොට උනත් මට තේරෙනවා මේ මනස මේ ගෑවිලා නැහැ කොහොමවත්.
හරිය
මේ දඟලලත් නැහැ.
හරි.
විවේක ගතිය හොඳට තේරෙනවා. ඒ නිසා මට හිතෙනවා ඉතින් මම කරන එකේ මට වරදක් කියලා නම් තේරෙන්නේ නැහැ.
ඔව්. දැන්
නමුත් දැන් අද ඇගුවක් පස්සේ මට හිතෙනවා මම
නෑ එහෙම කියන්න බෑ. දැන් අපි දැන් කායනුපස්සනාවේ අංශි ප්‍රදේශයක් ඇසුරු කළා. ඒකෙන් යම්සි නුවණක් උපදවගෙන ඊට පස්සේ අපි වේදනානුපස්සනාවට පිවිසෙනවා. ඒකෙන් යම්සි නුවණක් උපදවගෙන අපි චිත්තානුපස්සනාවට පිවිසෙනවා. ඉතින් ඔහොම ඔහොම යනවා. එතකොට හිතන්න යම් අවස්ථාවකදී අපිට හම්බ වෙනවා කියලා හිතේ උපාදාන රහිත මට්ටමක් නේද? එතකොට මේකනේ ප්‍රතිඵලය. අපි කොහෙන් ගියත් උතෙන්ට එන්න ඕනේ අපි. එතකොට ඔන්නේ උපාදාන රහිත తত্ত্বය, අනිශ්චිත తত্ত্বය අපේ හිත තුළ පුබුදු කරගත්තා නම්, අවදි කරගත්තා නම්, දැන් ඉතින් ඒක තව තව දියුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. දැන් ඉතින් ආයි ධාතු මනසිකාරයට ආයුතුය කියලා නියමයක් නැහැ. ධාතු මනසිකාරයෙන් කරන්නේ උතෙන්ට එන එක තමයි. ඊළඟට අපි හිතමු අපි අසුභ භාවනාවක් කරත් නිවැරදිව ඒත් උතෙන්ට එන්න ඕනේ. ඊළඟට අපි හිතමු ආනාපාන සතියක් වැඩුවත් ඒත් උතෙන්ට එන්න ඕනේ. වේදනානුපසනාවක් වැඩුවත් ඒත් උතෙන්ට එන්න ඕනේ. ඒ නිසා අපිට ලොකු ප්‍රදේශයක් තියෙනවා අපිට මේ ගැටයුත්ත කරගන්න. මේ නුවණ උපදව ගන්න ලොකු ප්‍රදේශයක් තියෙනවා. ඒක ධාතු මනසිකාරයම පමණයි තියෙන්නේ කියලා කියන්න බෑ. විවිධ ප්‍රදේශ තියෙනවා, විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම හරහා මට පුළුවන්කම ලැබුණා නම් මේ වෙනකොට හිත සංසුන්ව අනිශ්චිතව කිසිවක් උපාදාන නොකර තබා ගන්න. දැන් ඉතින් ඒක දිනු කරන්න. ආයිත් ධාතු මනසිකාරය කරන්න අවශ්‍ය නැහැ.
ඒක තමයි දැන් ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ අනාලයෝ ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙනකොට ඒ ස්වාමීන් වහන්සේ කියපු දේ තමයි මම දැන් කරන්නේ. මේ කියන්නේ මම මේ අර ශරීරයේ කොටස් ගැන මම පිළිකුලකට වඩා ඒ ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ unattractive nature එක contemplate කරන්න කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ මේකේ මේ මේකේ එච්චර සුබ බවක් නැහැ කියන එක විතරක්. ඒක අසුබ බවක් කියලා නෙමෙයි අපිට කියන්නේ.
හරි.
ඒක දැන් මම වුණ කරන්නේ මෙහෙම දැන්. ඉතින් ඒක දැන් ඉතින් කායික වශයෙන් මම කරලා ඉවරනකොට මේ විනාඩි 15ක් වගේ කාලයක ඇතුළත හිත සංසුන් වෙනවා කියලා දැක්කට ඊට අමතරව දැන් මේ භාවනාවෙන් අහක් වෙලා දැන් ඉදිනදා ජීවිතයේදී මට තේරිච්ච එක දෙයක් තමයි මේ අර රූපයක් දැක්කහම මේ රූපේ මේ වෙන් වෙලා දකින්න ගතිය වැඩි.
හරි.
ඒ කියන්නේ පිළිකුලක් නෙමෙයි ඇති වෙන්නේ.
හරි.
හැබැයි මේ ආසාවක් ඇති වෙන්න ටික ගතියක් තියෙනවා.
හරි.
ඒ කියන්නේ මේ රූපෙට ආසාවක් ඇති වෙන්නේ.
හරි.
හැබැයි පිළිකුලකුත් නැහැ. ඒකගෙන මේ බොහොම හොඳ නැහැ කියලා හිතෙන්නෙත් නැහැ.
හරි.
හැබැයි හිතෙනවා මේ ඇහැ දැක්කහම ඇහැ නිකන් මේක මේ අවයවයක්. මේක ඇතුලේ නිකන් තියෙන ලේයි. මේක ඇතුළට ගියොත් මෙන්න මුකුත්ම නැහැ. ඉතින් මස් තියනවා. මස් කැලි තියනවා. ඊළඟට මේ මුළු මූණ ගත්තා, දැඟ ගත්තා, හැම දෙයක් මේ විදිහට පේනවා. කියන්නේ මේක මේ මාංශ වර්ජී මෙලී ඇටකටු තමයි ඇතුළේ තියෙන්නේ කියන එක පේනවා. හැබැයි අර අසුභයක් හැටියට නෙමෙයි ඒක මට එන්නේ ඔබට. මගේ සංඥාව එන්නේ අසුභයක් නේ.
හරි. ඉතින් ඒ තමයි මමත් අද කිව්වෙත් අර මුල් අවස්ථාවේදී මං හිතන්නේ නන්දන මහත්තයා ටික අහන්න ඇති. අර කොටස් වශයෙන් අපි බලද්දී එතෙන්දී බරපතල විදිහට පිළිකුල මතු කරගන්නේ නැතිව කොටස් වශයෙන් මේක දකින්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම ඝන සංඥා ඉවත් වෙලා මේකෙන් අපි නිකන් බහැරවීමක් අයින්වීමක් මේක මේ තුල දැඩිව එල්බ ගන්න නැතුව සිටීමක් මේක මම මගේ කියා ගන්න නැතුව සිටීමක් සිද්ධ වෙන්න ගන්නවා. ඒක වැරද්දක් නැහැ. ඒ නිසා අසුභ භාවනාව වඩන්න පුළුවන්. ඒ කියන්නේ අසුභ පැත්තම පිළිකුල් පැත්තම පාවිච්චි කළා නෙමෙයි. දැන් අදා අපි කතා කළා වගේ මේකේ ඝන සංඥාව කැඩෙන විදිහට ඒ වගේමයි හිත තුල සමාධිමත් භාවයක් ගොඩනගෙන විදිහට ක්‍රියාශීලී වෙන විදිහට මේක වඩන්න පුළුවන්. කිසි වරදක් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ මට තව අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මට දැන් මම නිකන් මේ හිතින් මේක පොඩ්ඩක් ඇනලයිස් කරපුවාම තේරුණේ මේ රූප ධාතු මනසිකාරයත් එක්ක දැන් මම කරන පුහුණු මම ඇනලයිස් මේ කම්පෙයාර් කරපුවාම මට මෙහෙම දෙයක් සිතුවිල්ලක් ආවා. දැන් මම කායනුපස්සනාවෙන් වේදනුපස්සනාවට ටික වෙලාවක් ඉඳලා මම චිත්තානුපස්සනාවට යන්නේ.
හරි.
චිත්තානුපස්සනාවේදී මම අත්දකින දේවල් වලින් ඒ කියන්නේ මේ සිතුවිලිත් සමග ඇති වෙනව නැති වෙනව ඒක එනවා පේනවා ඊට පස්සේ ඒක ටිකක් වෙලා ගිහලා සමහරවිට කතාවක් යනවා ඊට පස්සේ ආපහු බැක් ටු වෙනවා ආපහු සිතට එනවා ඒ වගේ එහෙම යනකොට ගොඩක් වෙලාවට තියෙනවා අර දැන් සෝමනස අද ප්‍රදේශනායක කියන්නේ අනිත්‍ය සංඥාව දිනු වෙනවා කියලා දැන් සංකත ලක්ෂණ එහෙම දකිනකොට
හරි
නමුත් දැන් මට පේන විතර දැන් මගේ කොහොමද මට ගොඩක් වෙලාවට අනිත්‍ය සංඥාව මට දකිනවා ඒ කියන්නේ මට තේරෙනවා මේ සිත දිහා බලන
දේ
එක්ක සම්බන්ධ
හරි
නමුත් දැන් සෝමනස අද ප්‍රදේශනායක කිව්ව විදිහට මට තේරෙන්නේ මේ රූපස්කන්ධයෙන් පමණක් මේ අනිත් සංඥාව වෙනවා කියන එක
නෑ නෑ අපෝ නෑ
නෑ
නෑ නෑ
එහෙම නෙමෙයි
නෑ නෑ
ඒක රූපස්කන්ධේ විතරක්
නෑ නෑ රූපස්කන්ධේනුත් කරන්න පුළුවන් වේදනාස්කන්ධේනුත් පුළුවන් සංඥාස්කන්ධේනුත් පුළුවන් සංස්කාරස්කන්ධේනුත් පුළුවන් විඥානස්කන්ධේනුත් පුළුවන් ඒකනේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වනවානේ සමුදය ධම්මවණු පස්සේ වා කායස්මින් විහෙරති වය ධම්මවණු පස්සේ වා කායස්මින් විහෙරති වේදනානුපස්සනා තුළ තියෙනවා සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති චිත්තානුපස්සනා තුළ කියනවා සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඒතර මේ ඕන ප්‍රදේශයකදී මේක දකින්න පුළුවන්. ඉතින් මං අද විස්තර කරේ කය මුල් කරගෙන එතනින් අදහස් නෑ නෑ එතනින් අදහස්
ධාතු මනසිකාරයේදී කරන්නේ
ඔව්
කය මුල් කරගෙන
සර් අනිවාර්යයෙන්
රූපස්කන්ධය මුල් කරගෙන අපි සිතෙන් දකින විදිහ තමයි අපි ඒ අනිත්‍ය සංඥාව දකින්නේ.
ඔව් ඔව්. දැන් අද විස්තර කරේ කායानुපස්සනාවේ ධාතු මනසකාරයේ මුල් කරගෙන අපි කොහොමද මේ ත්‍රිලක්ෂණය දිනු කරගන්නේ. හැබැයි ඒ දෙයම අපිට කරගන්න පුළුවන් වේදනානුපස්සනාව පාවිච්චි කළා. චිත්තානුපස්සනාවත් පාවිච්චි කළා. කිසි වැරද්දක් නැහැ.
හොඳයි සමිනා. හොඳයි. තේරුම් සල්වයි.
හොඳයි හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව දේශාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම හිතනවා මම කියන දේ එනවායි කියලා. එතකොට අද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව පටන් ගන්නකොට චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය ඒකේ සමුදය නිරෝධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා ඒ ටික විස්තර වුණා හොඳට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතනදී පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන එක ස්වාමීන් වහන්සේ කිව්වා. ඒකෙන් තමයි අපි දුරටත් රූප වේදනා සංඥා සංකාර විඥාන අතරත් ගියේ. මට දැනගන්න ඕනම තියෙන්නේ මේ සක්කාය දිට්ඨිය පංච උපාදාන ස්කන්ධයයි කියන එකේ නිකන් කොයි විදිහටද ඒක අර්ථව අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදාන ස්කන්ධය නොදැනීම නේද? එහෙම නැත්නම් ඒකට කියන තව නමක්ද?
ඔව් නොදැනීම කියන්න පුළුවන්. අපිට පංච උපාදාන ස්කන්ධයේ යථා ස්වභාවය නොවැටහීම නිසා අපි ඒවා තුලින් කෙනෙක් පුජ්‍යලයේ තැනැත්තෙක් මමෙක් හදා ගන්නවා. ඒකට ඇල්මක් ඇති කරගෙන ඒක මගේ කියා ගන්නවා. අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුළ එහෙමනම් මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයක් වෙන්න ඕනේ. මොකද අපි මේ දුක්ඛ සත්‍යයේ උනත් අපි කරන්නේ පුළුවන් තරම් මේකේ යථා ස්වභාවය දකිමින් වාසය කිරීමක්. යථාභූත ඥාන දර්ශනයක් දිනු කර ගැනීමක්. ඒක වෙඩ වෙන්න මේකට ග්‍රහණයක් කරගන්න බැරි වෙනවා දැන් එයාට. දැන් සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ. මෙතන හුදු ධාතු ගොඩක් කියන තැන කොහොමද අපි ගිහිල්ලා ඇලෙන්නේ? කොහොමද හිත ගිහිල්ලා මම වගේ කියාගන්නේ? එතකොට එහෙනම් අර සක්කාය දිට්ඨි ප්‍රහාණයක් මේ හරහා සිද්ධ වෙනවා.
වගේ කියලා හිතා ගන්න පුළුවන් පංච උපාදාන ස්කන්ධයට සක්කාය දිට්ඨිය කියන එකට.
ආ ඔව්
තමයි මට හිතෙන්නේ.
ඔව් සක්කාය කියලා කියන්නේ මේ ඔය පංච උපාදාන ස්කන්ධයටම නමක් තමයි.
එතකොට අද ඊට පස්සේ අපි අසනකට රූප උපාදාන ස්කන්ධය ගැන තමයි වැඩිපුර එක්ස්ප්ලෝර් කරේ. එතකොට ඒකෙදි තමයි අපි අර ආපෝ තේජෝ වායෝ වෙනි ඝන සංඥාවල් වායු උෂ්ණත්ව ආද්‍රව විදියට අපේ ඇඟේ තියෙන ලක්ෂණ පොඩ්ඩක් බලන්න පුළුවන් උනේ. එතකොට මම දැන් මේ ධර්ම සාකච්ඡාවේදී අහගෙන ඉන්න වෙලාවේදී මට තේරිච්ච දෙයක් සහ මම බලපු දෙයක් මම වාඩි වෙලා ඉන්නේ. එතකොට මට තේරෙනවා ඝන සංඥාව දැන් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ රූපය ඒකෙදි මම හිතුනේ රූප උපාදාන ස්කන්ධයේදී අපිට වේදනා උපාදාන ස්කන්ධයකට එතන සම්බන්ධයක් දිනනවා නේද? එහෙම නැත්නම් ඒක වේදනා උපාදාන ස්කන්ධයක් නැතුව රූප උපාදාන ස්කන්ධය විතර මම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්ද කියන එක. ගැන මට නිකන් හිතුණා මේ දෙකේ සම්බන්ධතාවයක් තියනවානේ කියලා.
ඔව් මේ සම්බන්ධයක් තියෙනවා. දැන් ඒ කියන්නේ අපිට මේ ස්කන්ධ පහම එක මොහොතේ හට අරගන්නවනේ. දැන් ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ දෙක ඔක්කොම පහම තියෙනවා. හැබැයි ඉතින් අපි මෙතෙන්දි වැඩි අවධානයක් යොමු කළේ රූපස්කන්ධයට විතරයි.
හැබැයි
නමුත් ඉතින් අදහස් වෙන්නේ නැහැ වේදනා ස්කන්ධය නැහැ කියලා. ඒකත් තියෙනවා.
ඔව්.
ඔව්.
මට හොඳටම තේරුණා. ඒ දෙක ඒ පහම එකට තියෙන අර විඥාන උපාදාන ස්කන්ධය තියෙන ඒක නිසාමනේ අපිට මම දැන් මේ වාඩි වෙලා ඉන්නකොට මට මගේ අත් දෙක තියෙන පුටු ඇඳ කියන එක තේරෙන්නේ නේද?
ඔව් ඔව්.
ඉතින් ඒ සියලු දෙයම සම්බන්ධයක් තියෙනවා. එතකොට ඒ ඝන සංඥාව අපි බාහිරව දකින පුටු ඇඳයි අතේ තියෙන තමයි නිකන් ඒ වෙලාවට එකම දෙයක් කියලා නිකන් එක්ස්ටර්නලි බැලෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක බලන එක තමයි මම හිතන්නේ අද කියුනේ. ඒක තමයි හරි විදිය කියන එක තමයි මට හිතුනේ.
ඔව්. ඒ කියන්නේ දැන් අපිනේ දැන් ඔතන වර්ග කරලා තියෙන්නේ මේක ඇතුළ මේක පිට කියලා. දැන් එතකොට අපි ධාතු මනසිකාරයක් වඩාගෙන යනකොට ඔය ඇතුළත පිටත කියන එක නැත්නම් අජ්ජත්ත බාහිර කියන ඒ බෙහෙදය නැතිලා යන්න ඕනේ. ආය ඇතුළත කියලා දෙයක් නැහැ, බාහිර කියලා දෙයක් නැහැ. මෙතන කොහෙත් තියෙන්නේ පඨවි ධාතුවක්, කොහෙත් තියෙන්නේ තේජෝ ධාතුවක්, කොහෙත් තියෙන්නේ ආපෝ ධාතුවක්, කොහෙත් තියෙන්නේ වායෝ ධාතුවක් කියලා අර ඔක්කොම බෙහෙද අපි දාලා තිබිච්චේ සම්මුති රට ආරාමු සීමා ඔක්කොම නිකන් කඩලා බිඳලා යන්න ඕනේ. ඒ ඔක්කොම නිකන් බොද වෙලා යන්න ඕනේ. ඔක්කොම නිකන් කොහෙ බැලුවත් බුදු ධාතු ස්වභාවයක් කියන තැනට එන්න ඕනේ. කිසි වරදක් නැහැ එතකොට.
හොඳයි. එතකොට මගේ අනිත් ප්‍රශ්නය ඇවිල්ලා දැන් ඊට පස්සේ අපි මේ ලක්ෂණ ගැන බලනකොට අපි කියනවා මේක හට ගැනීමක්, මේකේ නිමවීමක් සහ මේ දෙක අතර චංචල ස්වභාවය, ඒ කියන්නේ
වෙනස්කමක්.
උපාද තితి වංග කියන නෑ ඔතන තමයි මම අහලා තියෙන්නේ.
නමුත් තితి කියන වචනය තුළ ඔව් තිති කියන වචනය තුළ නිකන් අපිට හැඟීමක් වෙනවා යම්සි කාල පරාසයක් තුළ ස්ථිරව පවතිනවා වගේ හැඟීමක් වෙන්න පුළුවන්. නමුත් එහෙම එකක් බුදුහාඳුරෝ කියලා නැහැ. බුදුහාඳුරෝ කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්ත්ම් පඤ්ඤායති. ඒ කියන්නේ ඉපදීමක් හට ගැනීමක් පේන්න තියෙනවා, අවසන් වීමක් පේන්න තියෙනවා. හටගත් තැන් පටන් අවසානයේ දක්වා වෙනස් වීමක් පේන්න තියෙනවා. ඒ අඤ්ඤතා භාවයකට පත්වීමක්. ඒ කියන්නේ හැම මොහොතකම අන්‍ය ආකාරයකට පත් වෙනවා. මේ තියෙන ආකාරයෙන් අන්‍ය ආකාරයකට පත් වෙනවා.
ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ මට ඒක තේරුණා. එතකොට මගේ මම මේ දකින විදිය හරිද වැරදිද කියලා මට තේරුණා ස්වාමීන් වහන්සේ. තితి කියන එක මම කියන්නේ නැහැ මේකේ පටන් නැතිවෙච්ච ඒකේ ඩෙල්ටා එක කියන එක නෙවෙයි මම කියන්නේ තිතිය කියන එක. ඒකේ changes කියන එක. එතකොට ඒ changes මට දැනෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මගේ කකුල් දෙකක් ක්‍රස් කරගෙන ඉන්නකොට එක කකුලක බර අනිත් කකුලට තේරෙනවා. දැන් එතන තේරෙනකොට ඒ පටන් ගත්තේ තමයි එතන ඉවර වෙන තැන. එහෙම කකුලෙන් අනිත් කකුල ගත්තාම ඒක තේරෙනවා එතන ඉවරුණායි කියන එක. ඒ කියන්නේ එතන ඝන භාවය ප්‍රෙෂර් එක නැති වුණායි කියන එක. දැන් මේ දෙකේ මට හිතෙන්නේ මේ දෙක අතර පවතින කාලේ මෙතන වෙනස් වීම වෙන්නේ මොකද මගේ ඇඟේ ලේ ස්පන්දනය මට හොඳට තේරෙනවා එතනදී එතන චර්මයේ වෙන චූටි චූටි වෙනස්කම් තේරෙනවායි කියන එක. එහෙම හිතු හිතන එක හරිද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්නම් එතන වෙන විදියක්ද එතන චංචල ස්වභාවය ගැන අපිට තේරෙන්නේ
නැහැ. ඒක අපි කල්පනා කරලා ගන්න පුළුවන්. යෝනිසෝමනසිකාරයක් යොදලා මේක මෙහෙමත් වෙනවා, මේක රුධිර සංසරණයකුත් වෙනවා, මේවා වයසට යනවා, ඒවත් වෙනවා කියන්නේ අපිට චුට්ටක් ඒක නිකන් කන්වින්ස් කරගන්න පුළුවන්. ඊට වඩා ඒ කාලපරාසය ඇතුළතදී සිද්ධ වෙන වෙනස්කම් මට දැනෙනවා නම් ඒක වඩා ප්‍රබලයි.
එහේ ස්වාමීන්.
ඔව්. ඒ දැනීම් වල වෙනස් වීම. දැනීම් වල උච්චාවච භාවයක් අඩු වැඩි වීමක් ඒවා දැනෙන එක වඩා හොඳයි.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නිකන් ෆිසිකල් ඒ කියන්නේ වේදනාවකට වඩා මනසේ තියෙන changes ම දකින්න එකද?
නෑ 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 වේදනාවේ changes. වේදනාවෙත් උඩ යට යන.
ඔව් ඔව්. Yes. අන්තිම ප්‍රශ්නේ වෙන්නේ මගේ ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ කියන මාමඤ්ඤී කියන එක, ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ දේශනාවේදී අපි ප්‍රපංච වෙනකොට මාව හික්මවා ගන්න කියන එක.
හරි.
දැන් මෙහෙම අපි මේක ධර්මතාවයක්ද එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ඒක ටිකක් අපි ඒක
මුලදී අපිට මතක් කරන්න වෙයි. ඉතින් ඒක තමයි බුදුහාඳුරෝ යම්සි මඟ පෙන්වීමක් කරා, අපි මේ ධර්මය ඇසුරු කරා. ඉතින් ඒ හරහා අපිට මතක් වෙනවා හරි දැන් බුදුහාඳුරෝ මෙන්න මේක දින කියලා තියෙනවානේ ඔන්න ඔක නවත්ත ගන්න කියලා. හරි මමත් ඒක නවත්ත ගන්න කියලා නිකන් අර පොඩ්ඩක් ඒක ඉනිෂিয়েට් කරලා ගන්න වෙයි. ඒක පොඩක් අවුස්සලා ගන්න වෙයි. මතක් කරලා ගන්න වෙයි. හැබැයි ඒක නැවත නැවත කරනකොට කරනකොට ඕක ඔටෝමැටිකලි වෙන්න ගනී. මේ ස්වාභාවිකව වෙන්න ගනී.
ප්‍රපංචයකට යනකොට නිකම් හරි සුළු මොහොතකදී කියනවා මං වලකට වැටුණා නේද කියන එක පොඩි හිනාවක ගිහිල්ල මෙන්ටලි එක වෙනවා. ඉතින් එහෙම නැතුව ඒක මම ෆෝස් කරන එකක්ද කියන එක තමයි මට දැනගන්න ඕන. ඒක දැනට වෙන නිසා ඒක එහෙම විදියටම බලාගෙන යන්න ඕනේ. හැබැයි මට තේරිච්ච හැටියට ස්වාමීන් වහන්සේ අද එක උත්තරයක් දුන්නේ හරි මොහොත ඒ මොහොතේම චේන්ජ් වෙච්ච වෙලාවේදී ආයසරය කර නිවිච්ච කරට එන්න කියන එක.
ඔව් අනිවාර්යයෙන්ම.
ඔගේ අදහස.
ඒක අපි ඉක්මනට ආපු තරමට වඩා හොඳයි.
තුනුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපට තේරුණා මේකේ
හොඳයි.
උත්තර ටික තුනුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිරුක නිරෝගී දීර්ඝාෂ ලැබේවා.
හොඳයි. ඔව් ඒ වගේම අර මේ දේශන් මහත්තයා ආපු ප්‍රශ්නය මේ සක්කාය සහ පංච උපාදානස්කන්ධ අතර මේ දෙකම එකක්ද කියන එක මනවින් උත්තර දීලා තිනවා මේ චූල වේදල්ල සූත්‍රයේ. මම මේ පෙන්නගෙන ඉන්නේ ඒක. සක්කායෝ සක්කායෝති අයියේ උච්චති කතමානුකෝ අයියේ සක්කායෝ උත්තෝ භගවතාති. ඉතින් මේ විසාක අහනවා ධම්මදින්නා රහත්තරණියගෙන් මේ සක්කාය සක්කායල කියලා කියනවා කුමක්ද මේ සක්කාය කියලා කියන්නේ. ඉතින් එතකොට ධම්මදින්නා රහත්තරණිය උත්තර දෙනවා පංචකෝ මේ ආවුස ආවුසෝ විසාක උපාදානස්කන්ධා සක්කායෝ උත්තෝ භගවතා. එතකොට මේ උපාදානස්කන්ධ පහක් භාගතුන් වහන්සේ දේශනා කළා තිනවා මේ උපාදානස්කන්ධ වලටම කියන නමක් තමයි සක්කාය කියලා කියන්නේ. හොඳයි අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. හොඳයි හොඳයි. හොඳයි.
අවසර සම්මාසී ලතා මාත්මියට ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්.
කතර සර්ණාංශ.
ඔව් කියන්න.
ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
එතකොට දැන් බාහිරින් එන දැන් ඇස්ස කන ඒවෙන් එන අරමුණු උපාදාන කරගන්නේ ඉඳලා හිටලා සබ්ජෙක්ට් එකකට ඒකත් ඉන්නේ
නැහැ
කන්. ඔව්. මොකද හිතන සබ්ජෙක්ට් එක සතිමත්ත බලන් ඉන්න එක තමයි කෙරෙන්නේ කන්.
හ්ම්.
එතකොට සාමාන්‍යයෙන් දැන් තේරෙනවා දැන් මේ සුජංග ධර්ම කිච්චේ වර්ධනය වෙනවා කියලා දැන් සති සමාධිස්සේ
අපිට ඉස්සර ලොකු ඉස්සර ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. දැන් අර වීර සමකිරීමක් වීර සමබර කිරීමක් තමයි දැන් වැදගත් වෙන්නේ. මේ අර දිගට වැඩේ කරගෙන යන්න වීරය අවශ්‍යයි.
හරි
වැඩේ හොඳයි. ඒ කියන්නේ දැන් ඔය කිව්වා වගේම ඒ දැන් හිත දිහත් දැන් බලන්න. දැන් මොකද චිත්තානුපස්මේ මොකද්ද මේ ආනාපාන සතියෙන් අපිට ඒකට උමනා කරන්නේ හැකියාව කුසලතාවය දැන් හදලා දීලා තියෙනවා. දැන් පුළුවන් තරම් මේ හිත දිහත් බලමින් ඒවට පුළුවන් ද දැන් මේ එකකටවත් අහු වෙන්නේ නැතුව ඉන්න. හිතේ එන සිතුවිලි සිතුවිලි වශයෙන් දකින්න. ඒ සිතුවිලි වලිනොත් ඒවත් ඇතිව නැතිව යන ආකාරය දකින්න. එතකොට තව තව නුවණක් නේ දිනු වෙන්නේ. ඒවත් දිනු කරන්න දැන්. හොඳයි එහෙම දිනු කරගෙන යන්න. අපිට නිශ්ශබ්දව පැහැදිලි හිතක් පවත්වීමමත් සෑහෙන නුවණක් දියුණු කරගන්න උපයෝගී වෙනවා. මොකද මේ පැහැදිලි හිත තියෙන්න තියෙන්න ඔය පොඩි පොඩි පහළ වෙන කෙලෙස් ඔක්කොම පේන්න ගන්නවා. ඒවා ඒවා පිළිබඳව ඊළඟට අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒවා දුරු කරගන්න පුළුවන්. හිතේ පහළ වෙන සිතුවිලිත් ඇතිව නැතු යන ආකාරය දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සත්‍යයේ පුජ්ජලයක් නැහැ කියලා අවබෝධ කරගන්න පුළුවන්. පැති ගොඩක් ඉතින් ඔය හරහා අවදි වෙලා එනවා.
භාවනා කරන්න නැති වෙලාවටත් දැන් හිත දිහා බලනකොට දැන් අපි කිසිම සයනහන්ස උදාන්න නැතිද දැන් ධර්මයක්ම අපක් වෙනවා. එතකොට අර ඒවා දැන් එයා ඒ මගේ මම අර සක්කාය දිට්ඨිය නැති කරන්නේ තන නෑනේ. එයා විදර්ශනා කරලා බලනකොට එහෙම කරගන්නේ දැන් එයා යටි දෙයක් නෑ මෙතන අර තාතුන්ගෙන් කැටිටයක් ඒ විදිහට බලන්න ඕන කරනකොට කොහොමද එහෙම
නැත්තම් තමන්ගේ හිත දිහාම බලන්න පුළුවන්. එතෙන්දිත් මේ දරුව හැදුනේ හිතේනේ දැන්. දැන් එතන සංඥාවක් පහළ වුණේ ඒ සංඥාවට මම දරුවා කියලා මම ආරෝපණයක් කරගත්තේ. ඔව් දරුවා කියලා මම හිතින් දාගත්තා. හැබැයි හිතේ පහළ වුණේ සංඥාවක් නැත්තම් සිතුවිල්ලක් මතකයක්. එතන මට පුළුවන් නම් මේක හුදෙක් සංඥාවක් හුදෙක් සිතුවිල්ලක් හුදෙක් මතකයක් හුදෙක් ආසාවක් කියලා දකින්න. එතකොට ඒකත් තින් බොඳ වෙලා යාවි. ආයෙත් හිත විවේක වේවි. හොඳයි හොඳයි.
අවසරයි බුද්ධි රණවර මහත්මයාට එක පැනයක් මුකන්න ඕනෙලු කියලා ඉල්ලීමක් කර තිබ්බා.
ඔව් නෑ නේද දැන් එයා.
ඉන්න සර්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ වහන්සේ අර ලස්සන එක්ස්ප්ලනේෂන් එකක් කරානේ අර කෑම් වෙජිටේරියන් මස් එහෙම කියලා. දැන් ස්වාමීන් වහන්සේ මම එහෙම ස්ට්‍රික්ට් වෙජිටේරියන් කෙනෙක් නෙමෙයි. හැබැයි ළඟදී ඉඳලා ස්වාමීන් වහන්සේ මේ දැන් මේකේ මස් මාළු මොකද නැති වුණොත් මට අර තියෙන සැහැල්ල ස්වභාවයේ ඊට වැඩි සැහැල්ලුයි වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ වහන්සේ විස්තර කරපු දෙයට සමාන ඇති කියලා මට හිතුණා ෂෙයා කරොත් හොඳයි කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පිංසිත් වෙනවා.
හොඳයි හොඳයි. එතන අපිට තේරෙනවා නම් අපේ ප්‍රතිපදාවට මේ හරහා යහපතක් වෙනවා කියලා ඒ දේ කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ
සෝමවාස අවසර ඔබ කියවාස් කියන්නේ
හරි. එතන අපේ ප්‍රතිපදාවට මේ කරන දේවල් හරහා අපි මේ අනුගමනය කරන සීලයක් හරහා අපි අනුගමනය කරන්න යන ප්‍රතිපදාවක් හරහා අපේ කුසල පැත්ත වැඩෙනවා නම් අකුසල පැත්ත දුර වෙනවා නම් ඒක යහපත් දෙයක්. ඒ අනුව කටයුතු කරාට කිසි වරදක් නැහැ. හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේ අපි පැය එකමාරක් වගේ දෙකක් වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ ගත කරලා තිනෝ. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අපසිරු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ දෙපා නැවත අප සැමට නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තම් පස්සින්තුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියන් සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තන් නමාමහන්. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී සුවතාවේ සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.